قبل ذلك في سيان الناس من بلد الجنوب سبحانه وتعالى سيسين الغرز من قطاع المجد جمع الغرز دلوان بيت الجرعان إلى نبلغ من الإنسان ربنا ونبلغ في سيدنا قبلنا نوبة أحمدنا دليلنا دليلنا من خلال مدينة في لبادنا في بلاسنا في مدينة دخلنا ما بينا دعنا حين بترع في الدين أحمدنا في مدينة كان بترع في الدين دليلنا في مدينة ناسي في وقاية يعلم مدينة في الدين dengan dimaksud itu kisah makar yang pernah terjadi mah, unah ada keperluan yang yang menjadi karena itu le, api tiupan memutar tiada nama rupa. Min naruh kedepan itu tuh kembali binyamade naruh kesan binyam. Hebatnya binyam dalam ini naruh kedepan itu binyam binyam yang terkandung di dalam kami binyam ini ikan terlebih ini. Maka dengannya orang kalau ini ramai orang, supaya ini binaan atau binaan. Nah, kalau kita tuh cerita, bicara nak binaan yang terkenal, kalau ini kata kami. Pilihan orang pun mana kata, suka lagi kan? Siapa tahu dia? Binaan tahu dia? Insan waktu ini tidak berkenan logik, kah logik? Mereka boleh beda nama, kotak pun beda. Pancaloka, catuloka, iloka. Ikan itu skandalnya berapa tahun dengan berhenti? Skandal berapa tahun dengan berhenti? Skandal paham tahun dengan berhenti? Skandal paham tahun dengan tenggelam itu panjalokah? Skandal berapa tahun dengan berhenti? Baru itu kena satu lokar. Ikan skandalnya berapa tahun dengan asalnya? Ia orang awam yang jadi. Apa daripada kata kita mengetahui panca loka? Apa terlupa di dalam sanjana sanghara binyana tiada? Meskan paham, okey. Mekam baru yang tulis meskan paham. Balas melalui lupa sanjana. Api lupa ini, saya baca nama. Nama bahasa Melayu tentang lupa ini adalah apa? Insan kau lupa ini sebenarnya. Lupa itu juga bukan main. Beri ulang waktu. Lupa itu sebenarnya apa? Lupa ini juga. Nisi. Malam itu, pada rupanya menjadi nampak berada malam itu. Rupanya ada yang menikmati, rupanya dosakan, rupanya menjadi nampak usaha itu berjalan dengan baik. Alat itu bagus, ఆకాశాన్ని విజ్ఞానం సాయం ఆపి సన్యాతి నివసన్య నాసన్యాయి రూపసన్యా నిరుక్త ప్రవేశం ఎందుకంటే ఎక్కడ రూపం నిరోధి అది ఎవరికి ఏ రూపం నిరోధ లేదు నిజి పిలిగట్టు చదివి వచ్చిన రోజు తెలుసా అరూపి ప్రకటనలోకి రూపాన్ని ఉంటున్నా నెలత నీ పంచోక రూపే శుక్రమ నెలకటి రూపు భవేట్ కాలు రూపేట పాపం ఎన్న వెళ్ళలేదు ఇచ్చి వెళ్ళలేదు ఇతడు అక్కడ రూపే పిలిపలు అధారణ మధ్యలోన ఇది అనుసరిత నోటి రైతు ఏమో తయారీ పాపం బయటపడ అగ్రహం నిరంతరం అనాగామి అనాగామి జ్ఞానం జీవితే రూపే మిగిలిన ఓం ఉపదిన నియతాచి ఉత్పత్తి నియమిత స్థానం పంచ శుద్ధ అవిత అతాత్ సుదాస్ సుదాస్ అకమిత మీ పంచశుద్ధావాసులు ఉత్పత్తి లభారు ఈ అనగాలంలో శాతం అనగాన్ని ఉన్నట్లయితే రూపే తెలిసిన దగ్గర రూపే ఎంత దగ్గర రూపే నామధర్మాన్ని ఎంత తెలిసిన దగ్గర తెలిసాను మహత్వమే నామని చూపే దిగేని ఎంత తెలిసిన దగ్గర తినా భుతో భావభక్తి ఉంటుంది దిగట్టేది తొంభవే పంచలోకాలు చతురోకాలు ఏకోకాలు క్షమతనికి అప్పట్ నామని లేకుండా మీ ఉపయోగించబడి పేరు ఉండాలి ప్రకారం ఇస్తే అప్పుడు సిద్ధమేనా ఊపిరి ఇబ్బందులు తీయని మూలాలు దొరకరు కానీ ఏం చేస్తామని సతపట్నాలు సూత్రలేదు ఖాయాలు కష్టనాలు ప్రముఖ కొట్టి దిశలు కలిగి మూలికాశయం కట్టాలి సతలు సతపట్నాలైన ఖాయాలు కొట్టారు పడాలి ఏమో నడపడిగా మీ సతపట్నాన్ని సూత్రే ఎంతూ అంటే ఈ వేదనాలు పొందినటువంటి మీరు వ్యవహారాన్ని సదస్సు చిత్తపహలో ఏ చిత్తకు మగ్గజం కుటుంబాలు కామాక్షత వ్యాపారాన్ని నివారణ వ్యాపారాలను కుటుంబ ఆటగారికి నేను బలపడుతుంది రూపే తెలుపుకుంటున్నా రూపే నిహారటం ఏంటంటే మీ రూపే లక్షణం తినటం బట్టి సతలు సతిపట్టాలని నేను మీ కరెంట్ పర్సనం మీదనాను పర్సన సిద్ధాను పర్సన ధర్మాను పర్సన పేరు సతలు సతిపట్టాలి అని నేను చాలా కాదండి సర్వమయమాచిత్తం సరళం చిత్తం త్రిపజన్న సదోషమాచిత్తం సదోషం చిత్తం త్రిపజన్న సమోహమాచిత్తం సమోహం చిత్తం త్రిపజన్న దైన రాజసిం కృపణ ద్వేషసిం కృపణ మోహసిం కృపణ మీ ఉపాసిత అందులో చిత్తాన్ని పరచ ඊළඟට මේකට ප්‍රතිකාර කරන්න කියලා හොයන්න එනවා. ඒ ගාමසිකක් උපන්නේ මොකක් හරි නිමිත්තක් ඇසුරු කරගෙන රාගසිත උපදිනවා. මොකක් හරි නිමිත්තක් ඇසුරු වෙලා අන්න මෙල බලනකොට පේනවා සත්ව පුද්ගල ආත්ම භාවයේ ගත්ත නිමිත්ත සම්මයන. ඒ නිමිත්ත දුරු කරන්නේ සාවසි දුරු කරන්නේ නිමිත්ත දුරු කරන්නේ නම් අපවට කාය වසනාව වඩන්නේ කයි නැත්නම් ගැටෙන්නේ සරාවී සිට මට කරන්නේ කාමච්ඡන්දයක් ව්‍යාපාදයක් ඇති වුණා. අපේ ආධ්‍යාත්මික කාමච්ඡන්දයක් ඇති ව්‍යාපාදයක් ඇති වෙනවා. කාමච්ඡන්දයක් ව්‍යාපාදයක් ඇති වෙනවා ඉතිරෙන්නේ. ඒ මොකට හෝ සාපේක්ෂ කරයි ඒක උපදින්නේ. නිමිත්තක් සරහමක් තියෙනවා නැතුව නැතුව පුදින්නේ. එතනත් ඒ නිමිත්ත සරහමක් තියෙනවා පුදුල් භාවයෙන් ගන්න යමක් කෙනෙක් දෙයක් හමුවේ. ඒ වගේ කරනවා එතනත් වෙන්නේ. එතනත් ආයම් ප්‍රශ්නාවලිය අයි කියන බලන නාම රූප විඤ්ඤාණය විදිහට බලලා ඒ නාම රූප කරගෙන ඒ නිවර්ණ ඉවත් කරගන්නවා. ඒ නිසා එහෙම වැඩ පිළිවෙලක් එහාට යන කම්ම මේක තියෙනවා. ඒ නිසා යත් වෙන මේ ගැන ටිකක් දැනුවත් වෙන්න. නාම රූප වචන විඤ්ඤාණ කියන අපට පුළුවන්කම තියෙන ඕන මේ දෙක ප්‍රාථමික වශයෙන් වෙන් කරලා හඳුනගන්න. මේ ගවේෂණය කොච්චර තැනකට යනවද කියලා බැලුවොත් මේ මුළු තුන් ලෝකේම තුන් භවයම චිත්ත චෛතසික කියන ධර්මතාව දෙකක් නේද කියන තැනකට එනවා. සිතුවිලි පමණ ඇස තියෙන තැනකට එනවා. රූපය අතහැරෙනවා. මුළු ලෝකය පිළිබඳව දැනුම සිතක් සිතුවිලි අතරේ පවතින ධර්මතාවයක් කියන තැනකට අපේ මනසපත් වෙනවා. ඒක දැකන්න අමාරු එකක් නෙමෙයි. ඒ රූපයක් ගැටුම් තැන හටගන්න ධර්මතාවය අපි දකිනවා. කන ශබ්දයක් ගැටෙන තැන හටගන්න ධර්මතාවය දකින්නවා. නාසයෙන් ගන්ධයක් දිවට රසයක් පහසක් සිතක් සිතුවිලි ගැටෙන තැන හටගන්න ධර්මතාවය අපි දැනගන්නවා නම් අපි මෙන්න මේ යම්තරම් මේ ආයතන හයෙන් එක තැනක් තේරුම් ගන්නකොට මුළු ලෝකයේ පිළිබඳවමයි ඒක දැනුමට ඉන්නේ. මම මගේ කියන තැනට ඉඩක් නැති වෙන්නේ මේ ඇතුළතින්. අපි රූපය වෙන් කරගත්තා. සිත සිතුවිලි ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදීමක් බලන කල් අපිට ලෝකේ නිර්වාණය වෙනවා. ආත්මහා ආත්මනීය කියන ධර්මතාවයක විද්‍යාමානයි. මේ වචනය හෙට අමාරුයි කියලා හිතන්නපම තමන්ට දකින්න පුළුවන් සරල තැනක් ගැන මේ කියන්නේ වචන අමාරු නට වචන ගැන බලන්නපම මොකද්ද මේ කියන්නේ කියන තැන විතර තමන්ගේ මනසින් තමන් දකින්න බලන්න. දැන් අපි උදාහරණයක් අරගෙන බලමු. අපි නෙළුම් මල අරලිය මල පෝෂ මලක් වෙනකොට සිතේ වැරෙන බව ධර්මතාවයක් පේනවා. දේශපියාගෙන බලන්න. දැන් හරියට මේක අපට පේන්නේ දැන් මේ මට්ටමින් ඉඳලා බලනකොට මේ කෙනෙක් ඉස්සරහා තියෙන දේක් බලනවා වගේ. ඔන්න මම කියන ආත්ම පුද්ගල භාවය නිර්මාණය වෙලා තියෙන තැන. මේ මල බලන මල දකින පුද්ගලය කියලා. පුද්ගල භාවය කියන්නේ කොච්චර සියුම්ද? මේ මල දකින්නේ කිනා? මේ පේන ලස්සනට. එතකොට දැන් මෙතන තියෙන ධර්මතාවය සිතක් සිටුයි. විදින බවක් තනිත මනෝවිඤ්ඤාණයට හඳුනන ওই සංඥා සටහනක් තයිති මනෝවිඤ්ඤාණයට. සිතක බව සංඛාරයක් තයිති මනෝවිඤ්ඤාණයට. මනෝවිඤ්ඤාණ සිතේම උපන් ධර්මතාවයන් කොයි කියන්නේ? මේ සිතත් සිටුවේ කියන දෙක වෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි වතුරට සායන වර්ගයක් දීකල රසායන වර්ගයක් දීකල සීනි ටිකක් දීකල අපිට ඒ දෙක වෙන් කරනවා. එවැනි සිතක් සිටුවේ වෙන් කරන්න බැහැ ස්වභාවයෙන්. හැබැයි දැන් බලන්න අපිට පේන්නේ මේ සිතට පේන අර ලක්ෂණ ටික නෙළුම් මලක් අරිය මලක් රෝස මලක් වෙනකොට නැගෙන එක ඈතින් තියෙන ඒක දිහා බලාගෙන ඉන්න කෙනෙක් ඉන්න ආකාරයක් තමයි වැටෙන්නේ. මේ තියෙන දෙයක් බලන්නත් ඉන්නවා. හැබැයි මේ සියල්ලම එක තැනකට අයිතන. විඳින බවත් හඳුනන බවත් කල්පනා කරන බවත් සිතත් එක්කම උපදින සිතුවිලි ටික පස්ස වේදනා සංඥා චේතනා මනසකාර ඔතන කියනවා සබ්බ චිත්ත සාධාරණ. ඒක ඔක්කොම අයිති හිතට වෙනින්කට අයිති නෙමෙයි. එතකොට දැන් අපිට තේරුම් ගන්න ඕන තැන අමාරුවෙන් හරි මේ සිතේ උපදින මේ සටහන දකින්නේ විඳින්නේ අනුරන්නේ වෙන හිතකින් නෙමෙයි. ඒ හිතටම අයිති ධර්මතාවය. උත්සාහයෙන් ඒක තේරුම් ගත්තොත් තමයි අපිට මේ හටගත්තේ හටගත්තැනම නිරුද්ධ වෙනවා බලන්න පුළුවන්. හැබැයි එතන හටගත්ත දේක නිරෝධය බැලීමම නිවැරදි නෑ. හටගත්තේ කොහොමදත් නිරුද්ධ වෙනවා. ඒ දැක්ම තුළ තියෙනවටම නිකම්ම නිරෝධයක් බැලුවට හරි මේ හේතු නිසා හටගත්ත හේතු නිරෝධයෙන් නිරුද්ධයි. අනිත්‍යයි. එහෙම මනසිකාරයක් පැවැත්වුවට එවන් මනසිකාරයක් පවත්වන්න හැකිය වුණාට ඒකට මාර්ගය වෙන්නේ නැහැ. මේක ඇත්තටම මෙතන බැලිය යුතු ආකාරයෙන් දැකිය යුතු ආකාරයෙන්ම දැක්කොත් නැවත අපව හටගන්නේ දැක්ම කියලා නත්තු. මේ බලන ධර්මයන්ගේ Nirodha නෙමෙයි නිවන. මේ බලන ධර්මියත් එක්කම මේ සියලු ධර්මවල විරුද්ධ වෙන්න ඕන අපව නොහට ගන්න ස්වභාවය. නැවත නොහට ගන්න බවයි නිවන. අසංකත ධාතුවේ නිවන. එතකොට හටගත් ධර්මයන්ගේ නිරෝධය හටගත් වෙනම නිරෝධයි 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 කියලා නැවත නැවත බැලුවත් මේ සලායතනයන්ගේ නිරෝධය නොවන්නේ නම් අපි බලාපොරොත්තු වෙන කාරණේ තුනෙන්නේ එහෙනම් අපට දැකීම දැකීමකින් අවසන් වෙනවා. අපි දැකනවා දැකීම අවසන් වෙන්නේ නැහැ. දැකීම දැකපු දේ ගැන හිතනවා. හිතන දේ දැනගන්න දකින්න එහෙම. අපි විතරම ආයතන ටික එකට එකට බන්ධනය කරලා තියෙනවා. මේක ඉවර වෙන්නේ තව එකක් අවදි කරලා. බලන්න දැන් මර අධ්‍යක්ෂණය තුල මෙන්න මේක සාර්ථක වෙනවා තේරුම් ගන්නවා. දැන් හිතන්න දැන් අපි කිව්වා කුරුල්ලෙක් හදනවා. ඇසීමක්නේ කනට මෙහෙන්නේ. සද්දයක් එනවා. ඇහිම ඇහිමකින් අවසන් වෙනවා නම් ඉවරයි. නමුත් එතන ඇහිම ඇහිමකින් අවසන් වෙන දුන්නේ නැහැ. සිතට අරමුණක් දුන්නා. ධම්ම රූපයක් නැවුවා කුරුල්ලෙක් ගියාපුතිය. අන්න හිත අපහව සීතට අරමුණක් හම්බුණා. සෝත විඥානය නිරුද්ධ වෙනකොට මනෝ විඥානය උපදින්නේ හේතු සකස් කරලා. බලන්නේ මොන්නේ දැන් කියලා. කනට එන්නේ ශබ්දේ. නමුත් හිත නිර්මාණය කළා. යම් කුරුල්ලෙකුගේ සටහන අන්න ඒ සටහන ඒකට තමයි ධම්ම රූප කියන්නේ. ධම්ම රූපය විශ්ේ වෙන්නේ ධම්ම ආයතනයකට. තවත් ආයතනයකට ආරම්භයක් ලැබුණා. ඒ නිසා අපෝ ඇහිම ඇහිමකින් අවසන් වෙලා නැහැ. ඇහුණු දේ පිළිබඳව ඇහුණේ මෙන්න මේ සතර ඥාන පිටි. දැන් නිලුම් වලක් තියෙන හඬයි එන්නේ. වචන ටිකක් අක්ෂර ටිකක් එන්නේ. හැබැයි ඒ හඬ කනට ඇහෙනකොට හරියන් ඇහිම ඇහිමකින් අවසන් වෙන්නේ. නමුත් ඒ හඬ ඇහෙනකොටම සිතේ අරමුණක් නැහැ. ධම්ම රූපයක් නෙවුණා. පිටිවිත සිත වෙච්ච යම් නිර්මාණයක් නෙවෙයි. සිතට අරමුණක් ලැබිලා තියෙනවා. කනත් සබ්දයක් කියන වෙනකොට සෝත විඥාන සෝත ස්පර්ශ නිරුද්ධ වෙලා යනවා. හැබැයි තව එකක් මවාගිලා. තව එකක් උපදවලා. ඒ නිසා අපි ආයතනෙන් ආයතනයට බැඳෙනවා. දැන් අපි නිරෝධයට බලනවා කියලා කියනකොට මෙන්න මේ නැවත උපදින නැවත උපදවන ස්වභාවය තව ආයතනයක් උපදින්න තියෙන හේතු ඉවත් වෙන විදිහට බලන එක තමයි සැබෑ අවස්ථාවේ කියන එක පැහැදිලි වුණොත් අහන්න වෙලා වෙනවා. ඇහැට රූපයක් ගැටුණාම ඇහැත් රූපයක් කියන දෙකම අයිති රූප කියන විශේෂය. රූපය කියලා කියන්නේ ආධ්‍යාත්මිකයි කියලා බාහිරයි කියලා ගත්තා. දෙකම ධාතු සත්පුද්ගල ආත්ම වශයෙන් ගත නොහැකි ධර්මතාවයක් පමණයි. ඒ ධාතුව ධාතු සමග හැත් රූපයක් ගැටෙන නිසා චක්කු විඥානය උපදින්නේ. චක්කු විඥානයටයි අයිති ඒ ස්පර්ශයෙන් විදින හඳුනන කල්පනා කරන බව. වේදනා සංඥා සංඛාර කියන චෛතසික තුන අයිති චක්කු විඥානයට. එතකොට චක්කු විඥානයට විඳින බවකුත් හඳුනන බවකුත් කල්පනා කරන බවකුත් තියෙනවා. හැබැයි විඳලා හඳුනලා කල්පනා කරලා ඒ විඥානයත් එක්කම නිරුද්ධ වෙනවා. ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙනවා. ආපහු ශේෂයක් හෝ ඉතුරු කරලා යන්නේ සිතත් එක්කම ඒකෝපාද නිරෝධාච. එකටම ඉපදිලා එකටම නිරුද්ධ වෙන්නේ. එහෙනම් සිතත් සිතුවිලිත් එකටම ඉපදිලා එකටම නිරුද්ධ වෙනවා නම් කොහෙන්ද බොහොම ධාතු එකක් උපදින්නේ? කොතන මොකද හේතුව? චිත්ත නියාමයේ ධර්මතාවය සිතක් සිතුවිලිත් එකටම ඉපදිලා එකටම නිරුද්ධ වීම නම් ඒක උපාද නිරෝධාස ඒකාලම්බන වස්තුක. එකම ආලම්බනේ එකම වස්තුවේදී එකටම ඉපදිලා එකටම නිරුද්ධ වෙනවා. එහෙනම් නැවත ආයතනයක් උපදවන්න මේක මැදිහත් වෙන්නේ කොහොමද? එතන තමයි අපි ටිකක් අර විමර්ශනය තුළ වැඩිම සොයා බලන්න. සැබෑවනම් ඒ චිතටම අයිති විදිහින් හැදෙනින් කල්පනා කරේ ටිකයි තියෙනවා. නමුත් දැන් බලන්න අපිට මෙන්න මේ වෙනස පේන්නේ. මේ දැන් නෙළුම් මලක් කියනකොට දැන් මේ හඬ එක්කම මනස දෙවෙනවා යන ඒක අයිති සිතටමයි. ඒ සිතත් එක්කම නිරුද්ධ වෙනවා. දැන් අපට පේන්නේ මෙන්න මේක දුරස්සය. මේ ඉන්න කෙනාට අර ඉතිරි පේනවා. මා විසින් මේ අරමුණ බලනවා කියන මට මේ අරමුණ පේනවා. අන්න මම කියන තැන නිර්මාණය වෙන හැටි. දැන් කවුද මේ බලන්නේ? කවුද මේ අහන්නේ? කාටද දැනෙන්නේ? කවුද දැනගන්නේ? අන්න පුද්ගලයේ ආත්ම නිර්මාණයක් තියෙනවා. මම කියලා ආයේ මුතුන් හිතලා සුවරලා ගන්න ඕන එකක් නෙමෙයි. මෙන්න මේ පවතින ධර්මතාවය තුළ ඇති අභාර්ථය අපිට හසු නොවන හැම මොහොතකම ආත්ම හා ආත්මීය කියන මම මගේ කියන ධර්මතාවයන් තුක පහළ වෙලා තියෙනවා. ඒක අනුමාන තරමකින් තේරුම් ගන්න අර යම් වුවක් නැවෙනකොට හරියට බැහැ. සැබෑ අපි කතා කරන සම්මත ලෝකයේදී ඇහැට යමක් පේනවා, මම දකිනවා කියනවා වගේ, මට ඇහෙනවා වගේ, ඒ වගේම හැඟීමක් තමයි විතර පහළ වෙන්නේ. මට පේනවා දැන් හොඳට, මම දකිනවා හොඳට. දැන් අපි කතාවට කියනවා මේක. මට නම් හොඳට පේනවා. මට හොඳට හසු වෙනවා. මට හොඳට තේරෙනවා. දැන් අන්න පුද්ගලික නිර්මාණය කියලා. විඥානීය ආත්ම වෙලා. විඥානය තුළම හටගත් ධර්ම ආත්මීය වෙලා. සිත ආත්ම වෙලා සිතේ හටගත් දේ ආත්මීය වෙලා. ආධ්‍යාත්මික බාහිර දෙන්නේ දෙපැත්තක් නිර්වාණය වෙලා තියෙනවා. ඒකත්වයෙන් දෙකේ ධර්මතාවය අපිව වංචා කරලා තියෙනවා, අපට මුලාවක් කරලා තියෙනවා, දෙපැත්තකට යොමු කරලා තියෙනවා. ඒක මම කියන තරමකින් නෙමෙයි තමන් බලන්න දෙයක් ටිකක්. එළොම මරක් කරගෙන මරක් කියනකොට මේ මටම පේනවා වගේ. දැන් මම දකිනවා කියන අදහස මෙතන යෙදෙනවා නේද? දකින්නෙක් ඉන්නවා නේද? අහන්නෙක් ඉන්නවා නේද? දැනෙන්නෙක් ඉන්නවා නේද? දැනගන්නෙක් නිර්මාණය වෙනවා නේද? අන්න එහෙම නිර්මාණයක් වෙනවා නම් අපි තාම නාම රූප දෙක පිළිබඳව අපේ අවබෝධය තාම අවමයි. ඒ දෙක දුරු වෙන කම්ම සොයන්නේ නැහැ, විමසන්නේ නැහැ. ඒකට තමයි අපි හැමතිස්සෙම බලන්න ඕන කර්ම දෙක දෙපැත්තකට අවධානය යොමු වෙනවා. පළවෙනි කාරණාව තමයි පෙනෙන්නේ රූපේ නොවන බව. ඉස්සෙල්ලා හඳුනගන්නවා රූපේ කියන්නේ මොකක්ද කියලා. ඊට පෙර අහලා තියෙනවා, තේරුම් අරගෙන තියෙනවා රූපේ කියලා කියන්නේ ධාතු. පටලාපු තේජ වායු ආදී සතර මහා ධාතු. ඒක මමවත් මගේවත් නෙමෙයි, සත්වවත් පුද්ගලයක් පුද්ගලෙක් නෙමෙයි, මුළු විශ්ව ධර්මතාවයක් රූපේ කියන දෙයක් මම මගේ කියලා බෙදන්න බැරි පොදු ධර්මතාවය. අර අපි කලින් කිව්වේ විද්‍යාත්මක ගවේෂණයක් අදුරන සායනාගාරයක් තුල තුළු ආධ්‍යාත්මිකයි කියන කොටසකුත් අවයවයකුත් බාහිරයි කියන යමකුත් අරගෙන අපට හම්බ වෙන පරමාණුයි. තවදුරටත් එහාට මේ පරීක්ෂණය කළොත් අපට හම්බ වෙන ධාතු අරකේ මේකේ ඇතුළත් පිටයි කියලා වෙනසක් නැහැ. ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. දෙපළෙම තියෙන්නේ එකම සමාන ධාතු. අපි තමයි මේක බෙදාගෙන තියෙන්නේ තමම මේක අනන්තය. ඒ අවබෝධය ලැබෙනවා අපිට මේ විමර්ශනය තුළ අනුමාන ඥානයක් දැක්මක් වන ධාතු. ධාතු කියලා කියන්නේ පොදු ධර්මතාවය කියන මාතේ. දැන් එතකොට ධාතුයි ස්වභාවයත් අපි තේරුම් අරගෙන තියෙනවා. පටවි තද රළු පුරුෂ ස්වභාවය, ආපු වේගයෙන් හැලෙන ස්වභාවය, තේජෝ උණුසුම් ස්වභාවය, සිසිල් උණුසුම් දෙකම තේජෝ ස්වභාවය, පින්වෙන හැකිලෙන ස්වභාවය, ආයෝ ධාතු ස්වභාවය, මෙදන්ත. ඒක අපි සිතින් දකින අරමුණේදී හඳුනගන්න වෙනවා ධාතුව. දැන් බලන්න හිතට මවලා මහගල් පර්වතය. දැන් හිතට පේනවා කළුබල. ආරම්භන පටන් තද ස්වභාවයක් දැනෙන්නේ නැද්ද? තද ස්වභාවයක් දැනෙනවා. ගිනිමෙලයක් අපි හිතට දැනෙන තේන ස්වභාවයක් හිතට දැනෙනවා. වැටහීම් ලක්ෂණයක් තියෙනවා. දිය පහරක් එල්ලක් දිය ඇරිලා දැන් සිසිල් බව, වෙහිරින බව, ගැලෙන බව සිතට වැටෙන ස්වභාවයක්. ස්වභාවය කියන්නේ මේකට සුලද වායුව පිටිරෙන ස්වභාවය, අමාන ස්වභාවය පිටට දැනෙනවා. අපිට ධාතුව පිළිබඳව විමර්ශනය කෙරෙන හිතට දැනෙන ස්වභාවය තද ස්වභාවය. ඒ මුලික වශයෙන් මේ සාමාන්‍ය දෙයක් තියාගත්තාම දැන් අපි බලන්න ඕන දේශ පියාගත්තාම මේ බාහිර ලෝකේ අපි දැක්කා දැක්කා කියන ධර්මීම රූප ඒ විදිහින්ම වෙනවා. පේන අරලියමල දාස්මල නෙළුම්මල රෝසමලක් වෙනකොට අර පටලියාපූතිලි වායුව සතර මහා ධාතුවේ හටගත්ත භෞතික රූපය වගේ ඒ විදිහටම දැන් ඇස්සේ පියාගෙන ඉති එහෙම බලන්න ඕන නම් මේ දකින්නේ ඇහෙන්නේ නෑ. එහෙම කියවිද. එහෙට රූපයන් ගැටිලක් නෑ. චක්කු විඥානයක් නෑ. චක්කු සංපස්යයක් නෑ. චක්කු සංපස්යෙන් හටගන්න වේදනා සංඥා චේතනක් නෑ. දැන් ඊළඟ මොකක්ද වෙන්නේ? එහෙනම් අපට හම් වෙන දැන සිද්ධාතමයි පේන්නේ. සිතේම හටගත්ත බව. එහෙනම් සිතේම හටගත්ත දේවල් වලට රූප කියන්නේ සිතත් සිතේ හටගන්න දේටත් කියන්නේ නාම කියලා. සිතත් සිතේ හටගන්න සිතුවිලි වලටත් කියන්නේ නාම කියලා. එහෙනම් දැන් අපි තේරුම් ගන්න රූපයේ ස්වභාවයෙන් පෙනී හිටියා මේ පෙනෙන්නේ රූපයක් නම් නෙවෙයි. පෙනෙන රූපයක් නොවේ නාමයමයි. දැන් බලන්න හැම කෙනෙකුටම ඒක තේරුම් ගන්න පුළුවන් ඇති. අමාරුනේ. මොනවා හරි යමක් හිත කරගෙන බලන්න. පෙනෙනවා. හැබැයි රූප නෙවේ. රූප දෙන්නේ සිටීමයි. කියලා දැක්කම හොඳට පේනවා නේද? රූපේ හමු වෙලා නැහැ. රූපේ හසු වෙලා නැහැ. හැබැයි රූපයක් හැටියට පෙනී සිටිනවා. රූපේ දැක්ක කියන තැනයි මේ දකින් තැනේ වෙනසකුත් නැහැ. සංයෝජනයේ කෙලෙස්වල වෙනසක් නැහැ. කොහෙන් දැක්ක කියන තැන මේ පෙනෙන තැන ලක්ෂණ මේ ලක්ෂණයි කියලා කියනවා. අවලක්ෂණ මේ අවලක්ෂණයි කියලා කියනවා. කැමැත්ත උපදින තැන මේ දෙපළම කැමැත්ත උපදින. සංග්‍රහය. ලෝභය කියලා. අකමැති තැන මෙතන අකමැති. එතකොට ඇහැට ගොඩෙනවා කියන තැන මේ සිතට පේනවා කියන තැන දෙපළෙන් උපදින සංයෝජනය සමානයි. කාමරාග සංයෝජනය, ව්‍යාපාද සංයෝජනය සමානයි. ඒ කියන්නේ අපිට තියෙනවා අපි කොච්චර මේ සිතේ හටගත්ත ධර්මයක් කියලා, නාම ධර්මයක් කියලා බලන්න උත්සාහ කරද්දී සිත මේක බාරගන්නෙම රූපයක්මයි කියන මට්ටමකින්මයි. රූපයක් දැක බලනවා, රූපයක් විඳිනවා, රූපයක් හඳුනනවා, රූපයක් කල්පනා කරනවා කියන මට්ටමින් සිත මේ ආරමුණ ඇසුරු කරනවා. දැන් මෙන්න මේ මුලාව දුරු වෙනවා. අවිද්‍යාව හා ආශ්‍රවය. එතකොට පළවෙනි කාරණාව අපි තේරුම් ගන්නවා, පෙනෙන දේ රූපේ නොවන බව. පළවෙනි උත්සාහයේ පළවෙනි මහන්සිය වෙන්න ඕන සිතේ හටගන්න දේ සිතුවිලි හැටියට, නාම ධර්ම හැටියට පිළිගන්න. ඊළඟට නාම ධර්ම හැටියට පින් කරගත්තා. එහෙම බලද්දි, එහෙම දැකද්දි සංයෝජනය හේතුවෙන් පවතිනවා නම්, ඒ කියන්නේ අපි දැක්ම සුද්ධ නැහැ තාම. තවත් කලින් කප්පේ. ඒද වෙනවා. මේ විඳින බව, හඳුනන බව, කල්පනා කරන බවක් ඇත්නම් ඒ නාම ධර්ම ටික අයිති මේ සිතට. ඒක මේ සිතටම අයිති ධර්මතාවයක් බව හොඳින් විමර්ශනය කරගන්න. රූපේ ටයිකයක් නැහැ. ඇහැත් රූපයක් නිසා උපන්න චක්කු විඤ්ඤාණ. චක්කු විඤ්ඤාණයකටයි වේදනා සංඥා සංඛාර ටිකයි. මනෝ විඤ්ඤාණයකටයි වේදනා සංඥා සංඛාර ටිකයි. රූපේ ටයිකයක් නැහැ. එතකොට එනෙන්නේ රූපේ නොවන බවටත් බලන්නේ මේ හමු වෙන ධර්මතර පිට අයිති මේ හිත බවට, හිතට බවටත් බලන්නේ. එතකොට නාම රූප දෙක වෙන වෙනවා විතරක් නෙමෙයි, නාම ධර්ම ටික මේ හිතත් එක්ක මේ ඉපදලා මේ හිතත් එක්ක නිරුද්ධ වෙනවා. කියන නුවණයි වැඩෙනවා. ඒක මේ කරන්න කියනවා නෙමෙයි. හඳුන ගන්න විතරයි කරන්න යන්නේ පයිතට. මෙහෙම දෙයක් වෙනවා නේද, මෙහෙම දෙයක් වෙන නිසා නේද මේ නැවත නැවත ආයතනයන්ගේ ඉපදීම. අනුපාද නිරෝධයට නොයන්නේ මෙතන නිරුත්තරනේ තව එකක් උපදවාගෙන ඒක. එහෙම තව එකක් උපදවන්නේ නැද්ද මේ ඇත්ත මේ ආකාරයේ නොදකින නිසා නේද කියන්නේ. දැනුම විතරයි. ඒක දැනගත්තරමකින් එතන පිළිටන්න බෑ. ඒකට සීල සමාධි ප්‍රඥා මාර්ගයක් ඕන. අපිට ඕනේ මෙතන දැනගන්න විතරයි. දැනගත් මෙන්න මේක උපකාර පිණිස තමයි මාර්ගය ගොඩනගන්නේ. යම තැන කොතනද කියලා තීරණය කරගන්න ඇති පාරක් කපන්න බෑනේ. අපිට තියෙනවා අපි පාරක් කපන්න ඕන මෙතන ඉඳලා මෙලිබන් වලට යන්න. එතකොට අවසාන වෙන්න ඕන කොතනද කියලා නැත්තම් මේ පාරවල් කපාව මෙහෙ ඉඳලා කොහෙන් ඉවර වෙන්නද නැද ඉවර කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපිට තියෙනවා අවසාන වෙන්න එතනට සාපේක්ෂකවයි එතනට උපකාර වෙනසයි මාර්ගය සකස් කරගන්නේ. ඒක තමයි මේක ඕනේ. මේකම ආරියත් අවශ්‍ය කරන්නේ එන්න මේ බව ධර්මතාවයක් මෙතන තියෙනවා කියන ධර්ම විතරයි. තේරෙනවා නම් තේරුම් ගන්න පුළුවන් නම් එන්න මෙයත් බව තියාගෙන අපි භාවනා කරනවා මොකටද? සිතට ලැබෙන්නේ සුඛේ නෝන බව හටගද්දී මේ හටගත් සිතටමයි තිබව. ඒ සිතත් එක්කම නිරුද්ධ වෙනවා. මෙන්න මේ ඇත්ත නොදකින තැන නාම රූප මේ හටගත් වේදනා සංඥා සංකාර සිත් මේ සිතේ පස්සෙ පිළිිටක මේ රූපයත් එක්ක ඇදිනා එකතු වෙනවා. තවත් ආයතනයක් උපදවන තැන අමරණගත තොන්න දුක නිරුද්ධ නොවි අවස්නා ධර්මතාවය දැක ගන්න පුළුවන්. දුකේ ජයයි. එහෙනම් මෙහෙම වුණොත් මෙහෙම බැලුවොත් මේ ධර්මතාවයේ මෙතනින්ම නිමා කර ගන්න පුළුවන් නේද කියන යහ දැක්ම යොර කරන්නේ. ඊළඟට එතන ඒ මුලාව දුක්ඛේ සදා සමාධිය වලින් සමාධිය පුරව ගන්න සීලය වලින් සීල් කරන කොට ඉන්ද්‍රිය සංවරය කොට නැගෙන කොට සමාධිය නිරායාසයෙන් නැති වෙනවා. සමාධියක් සිතට අර ධර්මතාවය ඇතුළට පේනවා. දැන් බලන්න බැරිදී හොඳට පේනවා. අන්න ප්‍රඥාවෙන් පුරුදු කළ හිත කාමසංවාසවිඤ්ඤාසු සිරවාසවත්සේ කරන්නේය. සීලයෙන් වැඩු සමාධියෙන් ඵල මහණ සත්‍ය වෙන දෙන්නේය. සමාධියෙන් වැඩු ප්‍රඥාව මහත්ඵල මහණ සත්‍ය වෙන දෙන්නේය. ප්‍රඥාවෙන් පුරුදු කළ සිත සියලු ආශ්‍රවත්සේ කරන්නේය. මෙන්න මේ උදාහරණ දේශනාව සමාප්ත වෙනවා. එනිසා හැමෝ කෙනෙක්ම උත්සාහවත් වෙන බැහැ බැහැ කියලා අතාරින්න නෙමෙයි. අපි සිත මනා යතනෙ ඇසුරු කොට යන කාලයක් පුරුදු කළොත් අපට තේරුම් ගන්න පුළුවන් ඇහැට දකින්නවා කියන තැන, කනට ගැටෙනවා කියන තැන, නාසයට ගැටෙනවා කියන තැන සිදුවෙන ධර්මතාවයේ සිතත් එක්කම සිතත් සිතුවිලිත් එක්ක නේද වැඩිලා තියෙන්නේ කියලා. ඒක අපට සාර්ථකව ඇහැට නම් රූප දැක්කේ, ඇහෙන් නම් රූප දැක්කේ, කොහොමද දැන් හිතේ අද උදේ එනකොට හමු වෙච්ච දෙයක් වෙන හේතු එහෙට ගෙනවා එහෙට පෙවුනා එහෙන් දැක්කා කියමු. දැන් එහෙන් දැක්කා නම් එහෙට නම් පෙවුනේ දැන් එහෙ නැන්නේ එහෙට රූපේ නැන්නේ. ඉතින් දැන් ඒ රූපය ඒ විදිහටම වැරදි කොහොමද හිතේ එහෙට පෙවුනා නම් එහෙත් ඒ රූපය වෙනකොට ඒ ඉවරයි දැකීම ඉවරයි රූපේ. දැන් කොහොමද හිතේ? එහෙනම් අපට අනුමානයක් තියෙනවා එහෙට ගැටෙන වෙලාවෙදී මේ වේදනා සංඥා සංකාර චක්කු විඥානයත් එක්කම උපදිනවා. එහෙට රූපේ ගැටුණා මේ චක්කු විඥානයත් එක්කම වේදනා සංඥා සංකාර මේ වගේ සංඥා සටහන් පහදන්නේ. ඒකට සාක්ෂි තමයි දැන් අපිට සිතින් යමක් සිහි කරගන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා. ඒක හොඳට සනාථ කරගන්න පුළුවන් අපිට. දැන් සිතට පේන දේ සිතින් සිතට හමුවන දේ සිතේම උපදින ධර්මතාවයක් හැටියට දකින්නයි. දැක දැක හටක ධර්මයන්ගේ නිරෝධය බලන්න ඕන. නැවත නොහට ගන්න ස්වභාවය මෙතන නිරෝධය දකින්න ඕන. තව තැනක හට ගැනීම නොවනසි අවසානයේ ඒක ඒකේ කවර කරන්න බෑ. ඒක එහෙම වුණොත් නිවන ඵලෙන් සෝපාදිසේසෙනින් බාහිර වෙනවා. අපේ ඉලක්කය එතන වෙනවා. ඒවලු ධර්මතාවය සිදුවෙන විදිහෙන් වෙන්න ඕනේ. එනිසා දැන් බලන්න හොඳට තියා. දැන් බලන්න දැන් ওই ශක්තිය පේන කනට. සිතේ වැරි නැද්දක්ක් හරි. හිත දිහා බලන්න අපිට පුරුදු වෙච්ච ගමන්ම පේනවා. කනට ගැටුණාත්, ඇහැට ගැටුණාත්, නාසයට ගැටුණාත්, දිවට ගැටුණාත්, කයට ගැටුණාත්, මෙන්න හිතේ හට ගන්න ධර්මයක්. බලන්න අර හරි යමක ශබ්දයක් ගැටුණා. දැන් අපිට ඉති කවරක shopping bag එකක සලකන අපි shopping bag එකක් කියලා නේද? නිකම්ම දැනගන්නවනේ මේ හිතේ පේනවා. සංඥා වේල සංඥාවට තමයි සංකාර කරලා තියෙන්නේ. එම තිස්සේම අපිට තේරුම් ගත්තොත් මේ ආයතන හයේම කොයි ආයතනයකට ගැටුණා මේ සිතත් සිතුවිලිත් අතර තියෙන ධර්මතාවය හඳුනා ගත්තාම අපට පේනවා මුළු ලෝකෙම නිර්මාණය වෙලා තියෙන හිතට නේද. චිත්තජාතික ධර්ම ටික ඇති තැන නේද මුළු ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් බලන්න චිත්තජාතික ධර්මතාව ටික හඳුනා ගත්තාන් පස්සේ ලෝකෙම නිරෝධය අපට ලෝකයක් හම්බ වෙන චිත්තජාතික ධර්මතාවට. දැන් බලන්නකෝ අරලිය මල, රූස මල, පිච්ච මල, දාස් මල කියනකොට මේ ලෝකේ තියෙන දේක් නෙවෙයි නේද? හිතේ නැවෙන දේ අපි පිළිගන්නවා මේ රූස මල, මේ පිච්ච මල නෙවෙයි. නමුත් අපි මේ හිතත් එක්කම උපදෙවිත්ත් එක්කම නිරුද්ධ වෙන සිතුවිලි හැටියට චෛතසික ධර්මයකට, නාම ධර්මයක් හැටියට බාරගත්ත. අර නමින් කරපු සම්මතය පැනවීම පඤ්ඤාක්තිය අයින් කරගත්ත ලෝකයක් හම්බෙන්නේ. පෙර අවිද්‍යා සංඛාර නිසා මේ සංඥාව මේ සටහන පහළ වෙනවා. ඒක වළක්වන්න බැහැ. සංඥාව සටහන පහළ. හැබැයි අපිට මේකට කරන පැනවීම කල යුතුයි කියන න්‍යායක් නේ. අපි මේක රෝස මල, මේක අරලිය මල කියලා පනවන්නේම නාම ධර්මයක් කියන ආකල්පේ නේද? රූපයක් කියන මුලාව යෙදෙලමයි මේ පඤ්ඤාක්තිය පැනවෙන්නේ. හොඳයි අපිට පුළුවන්කම් තියෙනවා නම් රෝස මලක්, අරලිය මලක්, මෙලුම් මලක් දැනගැනීමකට ඉන්න. දැන ගැනීම මෙන්න මේ හේතු ප්‍රති වේලයි මේ හේතු නිරුද්ධ වෙනකොට මේ ධර්මයේ මෙතන නිරුද්ධ වෙන්න ඕන කියලා බලන්න කරන උත්සාහය තමයි අපිට යම් දවසක මේ යථාර්ථයේ දකින්න තැනට හේවනපත් කරන්න. එනිසා ඉගෙන ගන්න කියනත් දැන් ඉදිරියට ඉගෙන අපහැදිලි කරන්න ඕන අවස්ථාව ලැබෙනවා. අපි දැන් මේ ඉරියව්වෙන් භාවනාව කෙරෙන අමාරුයි. ඉන්න විතරේ කුලීනියක් කරගෙන ටික වෙලාවක් භාවනාව කියන එකයි කාලසටහන. මම ඒ කාලේ මේ ගත්තේ ටිකක් ඉරියව් වෙනස් කරන තව දුරටත් මෙහෙම ධර්මතාවයක් වෙනවද කියලා. මේ කියන විදිහේ යථාර්ථයක් ඇත්තක් ධර්මතාවයක් පිටුපල වෙනවද කියලා තව දුරටත් විමසලා බලන්න. තමන්ට මොකක් හරි නොදැනෙනවා, නොපෙනෙන බවක්, නොවැටෙන බවක්, අපහැදිලි තැනක්, ගැටුම් තැනක් තියෙනවා. ඒකෙන් හොඳට ඉස්මතු කරගන්න. කතා කරලා සාකච්ඡා කරලා විසඳගෙන කොහොම හරි අපේ ජීවිතේ මේ ඇත්ත මේ ධර්මයෙන් තේරුම් අරගෙන සසර දුක් විවා ගන්නවාමයි කියන ඒකාන්ත උත්සාහය කරගන්න. එකම ආයතනයක් තුළ සිදුවෙන ධර්මතාවය දැක්කොත් දැක්කම එක ආයතනයක් අපිට සිදු දකිනකොට නාම රූප පිළිසින් දකිනවා. නාම රූප පිළිසින් දකිනවා කියලා කියනට ස්කන්ධයන්නේ. එතකොට ස්කන්ධය හොඳට වැඩ කියලා ගන්න ඕන උදේ වැය දැක්කටමදි. ස්කන්ධ ස්කන්ධයන්ගේ ඇතිවීම ස්කන්ධයන්ගේ නැතිවීම නැවත දැකීම නැවත නැවත දැකීමමයි නිරෝධ කරන මඟ දෙන්නේ. ස්කන්ධ ටික දකින්නත් ඕන, ස්කන්ධයන්ගේ ඇතිවීම දකින්න ඕන, ස්කන්ධයන්ගේ නිරෝධය දකින්න ඕන, නිරෝධ කරන නිරෝධය නැවත නැවත දකින්න ඕන. ස්කන්ධයන් දකින්නවා කියනකොට දුක දකින්න, දුක් ඥාන. ස්කන්ධයන්ගේ ඇතිවීම දකින්නකොට සමුදය ඥාන. ස්කන්ධයන්ගේ නිරෝධය දකින්නකොට නිරෝධය ඥාන. මාර්ගය වෙන්නේ එතකොට දුක දුකේ ඇතිවීම, දුක නැතිවීම. නැහැ තමයි. එතකොට අපි වැඩපිළිවෙලේ බඳ තැනකට තාම නොවැටිලා ඇති වැටෙන විදිහකට මනස මෙහෙයනවා.